जगह की पता को देखते हैं। मर्यादा तो तुम सकते हैं कि वो भी व्याकृत के लक्षण किए न व्याकृत करना के लक्षण किए न किए न कुशल वसे हो अकुशल वसे हो नोकिए न लगे रूप आत्मा कुशल हो अकुशल हो शून्य है कृपा अव्याकृत धर्म देखा सकते हैं क्रिया अव्याकृत विपाक अव्याकृत देखते दंग में रूपे क्रिया अव्याकृत गुड़ता है विपाक अव्याकृत गुड़ता है नमोत कुशल न कुशल से गण्य है अव्याकृत कुशल से किसी में रूप है कुशल वसे हो अकुशल वसे अव्याकृत में तव कर्म मतकर सारदी जरूर दे विस्तर अरे आप काली मुलिम मार्च का हेम रूप एक तो मार्ग की धर्मता आप मुलिम मतकला ने रूप एक मुका चतर च महाभूत चतुर महाभूत ने उपाधाय रूपम के मातृता वर्तव्य सत्र महाधातु अस्म सत्र महाधातु निशा पवत्ना उपाधाय रूप के मेकाई रूप एक तो पास ये रूप अतीत अनागत वर्तमान के रूपस्कंदे विस्तर करे अतीत अनागत वर्तमान तमातुल बाहर कलुवे शिवे हेम रूप गाने मे कीन लक्ष्य आई हेम रूपयात्म हेतु अहेतु हेतु आहारे हेम रूपयात्म अनारमण अनारमण के लिए अरमुन कल नहती रूपे किंग अरमुन करंड रूपे अरमुन किरी मेट कवदाव उपकार यम चितकिंग यमक सिहिकर न बुलवा वेदना संज्ञा संकार धर्मांगे निशक रूपे उदी रूपे अनारम तेरा अरमुन गंड अरमुन करान अरमुन करंड रूपे उपकार खतमेदम सारम कि सारम धर्म मुनोद अरुण कंड धर्म मुनोद कि वेदना संज्ञा संकार की धर्म तमय सारम विलाम यमक सिहिकरण्या मुख्य वेदना संज्ञा संकार की चैतिक वलिम यमक सिहिकरण मिशक रूपे की अनेक अनारम धर्म सिहिकरण उपकार अरमुन पर अंदर उपकार रूपे गिने का अनागम धर्म रूपे अचेत सिखाई रूपे चैतसिक मन में चित्त एक चेत एक चैतसिक गमिक गम तुल चित्त एक चित्त तुल चित्त ही तो कुछ चित्त का यदि ना चैतसिक චේතක කියන එක තමයි දැන් කියන්නේ. එතකොට හිතෙහි යෙදෙන ගති ටිකක් මේ දැන් චෛතසික වගේ දේවල් අපිට නිකන් හිතෙන හිත තුළ චෛතසික කියනකොට මේකට නිකන් දැනගන්න ඕනේ. නිකන් මේ කෝටු කැලි වගේ ටිකක් එහෙම යෙදිලා කියනවා නෙමෙයි. හිතක ඇතිවෙන ගති ටික. හිතක ඇතිවෙන ගති ටිකටයි චෛතසික කියලා කියන්නේ. අපි චෛතසික ගත්තාම තියෙනවනේ චෛතසික 52ක්. ඒකදී යෙදෙන සංඥා චෛතසික දෙක අරගෙන ප්‍රොපම චෛතසික අස්තර ස්කන්ධයටනේ. ඒ කියන්නේ දැන් එක දෙයක් එකාකාර එක චෛතසිකයක් එකාකාරයෙන් එක ගතියක් එකාකාරකම් පිළිතුරු තව ගතිය තව ආකාරකම් පිළිතුරු තව ගතිය තව ආකාරකම් පිළිතුරුලා හින්දේ අපිට යමක් දැනගන්න අහන්න දකින්න පුළුවන්කම තියෙන ඒවා ගැන දන්න. තේරෙන්නේ? අපි කියමු දැන් විසුන් වහන්සේ නමක් කියනකොට ඔන්න සිවුර එකාකාරකම් උපකාර වෙනකොට අන්දෙන තව ආකාරකම් උපකාර වෙනකොට පටිය තව ආකාරකම් උපකාර වෙනවා. එතකොට කෙස් ටික නැති බව උපකාර වෙන ඔය වගේ කාරණා එක 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 කාරණා රාශියක් මතකත් ආවද තමයි. ඒ වගේ දැන් අපිට යමක් දකිනකොට යම් අරමුණක් මෙතන ඒ අරමුණේ විදීම් ස්වභාවිකුත් තියෙනවා. යමක් හඳුනන ස්වභාවිකුත් තියෙනවා. හිතන ස්වභාවිකුත් තියෙනවා. ඒ අරමුණ අතන හැර වෙනත් දේකට නොවන ස්වභාවිකුත් තියෙනවා. ඒ ධර්මතාවයටම යොමු කරන ගතියකුත් තියෙනවා. ඒට උත්සාහවත් වෙන ගතියකුත් තියෙනවා. මේ වගේ ගති ටිකක් තියෙනවනේ. අපි යමක් දන්නවා කියන කාරණාව යමක් දැනගන්නවා කියන එක අපිට සංගාල පහසුවට යමක් අහුනහට මේ වගේ ගති ටිකකින් තමයි මේ පේනවා කියන සිද්ධියක් වෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. ඒ දේටම යොමු කරන ගතියක් තියෙන්න ඕනේ. ඒකෙන් බැහැරට නොවන ගතියක් තියෙන්න ඕනේ. ඒකග්ගතා තත්ත්‍රමජ්ජතා ඔය වගේ කියන චෛතසිකෝලින් කියන්නේ ඕක. එතකොට ටිකක් හිතන ගතියක් තියෙන්න ඕනේ, යොමු කරන ගතියක් තියෙන්න ඕනේ, අරමුණේ පිරිමැදෙන ගතියක් තියෙන්න ඕනේ කියලා ඔය වගේ අපිට හොඳට බැලුවහම යමක් දැනගන්න ස්වභාවයේදී මේ වගේ ගති ටිකක් අපිට හිතාගන්න පුළුවන්. අන්න ඒ වගේ ගති ලක්ෂණ ස්වභාව ටිකටයි මේ චෛතසික කියලා කියන්නේ. හිතකේද? රූපේ කියන එක අචෛතසික. එතකොට හොඳට දැනගන්න පුළුවන් හිතන ස්වභාවයේ උත්සාහවත් වෙන ස්වභාවය, එහාට මෙහාට නොවන ස්වභාවය, ඊට අරමුණු කරන ස්වභාවය, දැනගන්න ස්වභාවය කියන මේවා එකකටවත් සම්බන්ධ නැහැ හිත මේ රූපේ. මේ ඔක්කොම චෛතසික. එතකොට හැම රූපයක්ම මොකද? අචේතසිකයි. චෛතසික නෙවෙයි. චිත්ත විපුලයි. කිසිම වෙලාවක මේ එකම රූපයක්වත් හිතට යෙදෙන්නේ නැහැ. හිතක යෙදෙන්නේ. හිතක යෙදෙන්නේ හිතක යෙදෙන ධර්මයක් තියෙනවා නම් හිතක යෙදෙන්නේ මොනවද? වේදනා සංඥා සංඛාර කියන ධර්ම මිසක කිසිම වෙලාවක රූපේ හිතක යෙදෙන්නේ නැහැ. හිතේ ගැටෙන්නේ නැහැ. චිත්ත විසංසක්තයි. හිතේ ගැටෙන්නේ නැහැ. කිසිම රූපයක් හිතක යෙදෙන්නේ නැහැ. හිතක ගැටෙන්නේ නැහැ. හද හොන්තර මට කියන රූපේ සම්පටිකයි. රූපේ ගැටෙන ස්වභාවය යුක්තයි. අපි කියමු දැන් මේ කය සවිඥානිකයි. සවිඥානික කයට බාහිර යමක් ගැටෙන්න පුළුවන්. එතකොට ගැටීම ගැටෙනකොට සවිඥානික මේ කය සවිඥානික නිසා හිතට තේරෙනවා. නමුත් හිතට කෙලිම රූපයකට ගැටෙන්න පුළුවන්කම නැහැ. තේරෙන්නේ? ඒ හින්දා රූපය කියන එක චිත්ත විපයුක්තයි. හරිද? රූපේ කියන එක කිසිම වෙලාවක හිතට යෙදෙන්නේ රූපේ කියන එක කටේගෙන නේව විපාක න විපාක ධම්මතම් නේව විපාක. රූපේ කියන එක විපාකයක් එහෙම නෙමෙයි. රූපේ කියන එක විපාකයක් එහෙම නෙමෙයි. න විපාක ධම්මතම් විපාක දෙන ධර්මතාවයකුත් නෙමෙයි. ඒ කියන්නේ විපාක දෙන ධම්මතම් කියලා කියන්නේ නැවත විපාක දෙන ධර්මය කියලා කියන්නේ එක්ක කුසල් හරි අකුසල් හරි කර්ම තියෙනවනේ. ඒ කුසල් හෝ අකුසල් හෝ කර්ම වලට කියන විපාක ධම්ම. විපාක දෙන ධර්මතාවයකින් යුක්තයි. තෝ රූපේ නේව විපාක න විපාක ධම්ම තම විපාකයකුත් නෙමෙයි විපාක දෙන ධර්මතාවයකුත් නෙමෙයි ධර්ම ධර්මයකුත් නෙමෙයි ඒ කියන්නේ විපාකයකුත් නෙමෙයි කර්මත් නෙමෙයි එතකොට රූපය කියන එක හැම වෙලාවෙම විපාක විඳින්න පුළුවන් විදිහට පරිසරයේ සැකසෙන ඒකයි දැන් කම්මං චිත්ත කර්මයේ කිතයි කියලා කියන්නේ කර්මයට තමයි සැකසෙන්නේ යමක් පැලවෙන්න පැලකරන්න අපිට චිතක් තියෙන්න ඕනේ චිතක් නැත්තම් විහිරි මොන හරි වපුරන්න චිතක් නැත්තම් බීජයක් පැලවෙනව හෝ රෝපණය කරන්න පුළුවන් බැ ඒතොර කර්මයේ කිතයි කියලා කියන්නේ කර්මයෙන් තමයි මේ විඥාන නැමැති බීජයට පාත්‍ය සකස් කරන්නේ වටපිටාව සකස් කරන්නේ ඒක පිළිහිදලා තමයි ඊට පස්සේ විඥානයේ විපාක වශයෙන් පැමිණලා විපාක විඳින්නේ එතකොට යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් විදිහට කර්මයෙන් සකස් කරනවා පරිසරය දැන් අපි කියමු දැන් මේ කර්ම න්‍යායත් හරි අමුතු සිද්ධාන්තයක් තියෙනවා ඒ කියන්නේ අප ලෝකයා හිතාගෙන ඉන්න දේ නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම විපාකයේ ලැබෙන කැනැත්ති විදිහට තණ්හාව විදිහට. අපි කියමුකෝ දැන් කෙනෙක්ව මරන්න කැමතියි කියලා කියන්නේ අපි. මරනවා කියලා කියන්නේ මරන්න කැමතියිනේ. ඉතින් තමන්ට ඒක ලැබෙන්නේ. ඇයි තමන් කැමති මරණ සිද්ධියටනේ. එහෙම වෙන්න හම්බෙනවා තමන්ට. කියන්නේ අයක් තියෙන්නේ. තේරුණාද කියන්නේ? දැන් අපි කෙනෙකුට අපි කියමු දැන් කෙනෙකුට වතුර ටිකක් දෙන්න. හරිද? දැන් වතුර නොදෙන බවට වතුර දෙන්නේ නැහැ කියලා කියන්නේ වතුර නොදෙන බවට අපි කැමති. වතුර නොලැබෙන බවට කෙනෙකුට කැමති කියන එකයි කියන්නේ. කෙනෙකුට කෙනෙක් කතා නැහැ ධර්මතාවයක් තියෙනවා වතුර නොලැබෙන බවටයි කැමති. කියලා කිව්වොත් කියන්නේ. මරණසන්න මොහොතේදී අපි කියමු දැන් වතුර නොදෙන බව කෙනෙකුට වතුර දුන්නේ නැති සිද්ධිය සිහිවෙනවා. කියන්නේ එතකොට එතන තියෙන සිද්ධිය තමයි අපිට පේන්නේ කෙනෙකුට වතුර දුන්නේ නැහැ කියලා. නමුත් යථාර්ථය තමයි වතුර නොදෙනවා කියන ධර්මතාවයට කැමැත්ත දැන් අපි. බොහොම සියුම් සිද්ධියක් නේ කියන්නේ. තේරුණා. දැන් ඒ විලා ඒ කර්මයට නිමිත්ත හැටියට ඔව් දැන් පරිසරය කියන්නේ අපිට පෙනේ මරණාසන්න මොහොතේ නෑ කාන්තාරයක තියෙන ගහක් හරි කාන්තාරයක තියෙන වැලි ගොඩක් හරි පෙනේ යන්නේ මේ නිමිත්ත ගන්න. ඒ රූපේට අපි ප්‍රතිසන්දි වශයෙන් ගත්තා. ගියා. අනේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි පරිසරයේ වතුර. ඒ හින්දා අපි දුක් විඳිනවා. දැන් රූපේ දීපු එක ඒ අපිට දුක් විඳින්න පුළුවන් විදිහට පරිසරය හදලා තියෙනවා. ඒකනේ දැන් ප්‍රතිසන්දියෙන් අපිට කරන්නේ විපාක විඳින්න පුළුවන් විදිහට. දැන් මේ රූපය කියන එක විපාක නෙමෙයි. මෙහෙම රූපයක් හම්බුනහමයි මට මේ විපාක විඳින්න පුළුවන්. වතුර නැති බවට නම් කැමති මට වතුර නැති කම විඳින්න හම්බ වෙන්නේ කොහොමද? ඒ වගේ පරිසරයක් ලැබෙන්නේ නැත. ඒකද කරන්නේ මොකද කාන්තාරයක වගේ රූපයක් ලැබුණොත් ප්‍රතිසන්දි වශයෙන් ගන්න ඒ රූපේ ඒ අනුව විඥානේ දැක ගන්න. අනේ විඥානේ පිහිටි දෙන වතුර. අනිත් පැත්තට. ඒකෙදි අන්න ඒ වගේ සිද්ධියක් තමයි. ඒ කියන්නේ දැන් අර මග්ග ජාතකයේ තියෙන තල්පාදේ කතාවේදී එක මිනිසෙක් මසුරම් පොදියකුයි කැම් පාර්සලයකුයි අරගෙන ගමනක් යනවා. ගමනක් යනකොට දැන් එක ගඟක් ගාවට ඇවිල්ලා ගඟෙන් මෙතන එන්න බෑ ගඟ යඹුරයි. ඕකේ ඉන්න තොටියේ. තොටියට කියනවා මාව මේ ගඟෙන් එකතු කරලා. එතර කරා. තොටි අහන මොනවද දෙන්නේ? මං කැමති දෙයක් දෙනවා. තොටිය මොකද කරන්නේ? හා කියලා ඉවරලා ගඟෙන් එතර කරනවා. එතර කළාම දැන් මසුරම් බෑග් එකයි බත් පාර්සලේ තියෙන්නේ. අර මිනිස්සයා බත් පාර්සලේ දෙනවා තොටියට. තොටිය කියන දැදා මේකේ පාවමට ඕක දෙන්නේ. කියනවා. ඔය දුන්න එක වැරදි. ඔය අසාධාරණයි. පොරොන්දුක් වුණා නම් පොරොන්දු විදියට උනේ මට බත් පාර්සල් එපා ඔය අතේ තියෙන එක. එහෙම දෙන්න බෑ මම කිව්වේ මං කැමති දෙයක් දෙන්නම් කියලා ඒ හින්දායි කියනවා කියලා රජුගේ ගාවට යනවා රජුගේ මොකද කරන්නේ රජුගේ තීරණය කරන බත් පාර්සලේ අරගන්න එයා කැමති දෙයක් දෙන්නම් කියලා නේ කිව්වේ කියනවා මෙයා කෑ ගහනවා මේ රජ්ජුරුව අදහැමි රජ්ජුරු දැහැමෝ මේ නඩු විසඳුවේ නැහැ කියලා. ඉතල විනිශ්චයකාරයෙක් විනිශ්චය කරනවා, විනිශ්චයකාරය නඩු විසඳුවේ නැතුවම රජ්ජුරු නඩු විසඳනවා, රජ්ජුරුත් ඔය විදිහට විසඳනවා. ඒ වෙලාවේ රජ්ජුරු විසඳුව හැටි වැරදි කියලා. ඕක අහගෙන තලපාදී. ඒ කියන්නේ වේදහෙර ගමේ ඈ රක්ම දත්තරද ඈ බ්‍රහ්මදත්ත රජුගේ
මතවාද
චූලනි බ්‍රහ්මදත්ත රජුගේ අම්මා තමයි තලතාදේවි. තලතාදේවි හරි තීක්ෂණ. තලතාදේවි කියන ওই නඩු විසඳපු ක්‍රම මේ වැරදි කියන. ඊට පස්සේ කොහොමද එහෙනම් විසඳන්නේ කියලා අම්මට දෙනවා. අම්ම මොකද කරන්නේ? අර මගියට කියනවා ওই බත් පාර්සලේ බෑග් එක දෙක බිම් තියන්න කියලා. යන්න කියලා. යන්න. අපෝ කතා කරා. මෙතන ඔයා කැමති එක කරගෙන යන්න කියනවා. හරිද? ඒ මිනිහෙන් දැන් බත් පාර්සලේ සල්ලි එකයි කියලා යන්න කිව්වා. ටිකක් ඈතට යනකොටම කතා කරනවා මෙහෙම. මේ දෙකෙන් ඔයා කැමති එක අරගෙන යන්න කියනවා. ඊට පස්සේ මිනිහ මොකද කරන්නේ? එයා කැමති එක මසුරම් පොඩි අරගෙන යනවා. ආ එහෙනම් ඕක දෙන්න තෝ කියට කියනවා. ඇයි? එයා කිව්ව මං කැමති එක දෙනවා කියලානේ. ඒක තොටිය කිව්වේ නේ නේ තොටියට අර මිනිස්සයා කිව්වේ මං කැමති දේ දෙන්නම් ඔයාට. මා ඉතර කිව්වොත් මොනවද දෙන්නේ? මං කැමති දෙයක් දෙනවා කියලා නේ කිව්වේ. එතකොට එයා කැමති මොනවද? මතුරු පාර්ථවේට. එහෙනම් මතුරු පාර්ථ දෙන්න. ඊට පස්සේ ඒ කියන්නේ ඉතා සියුම් කර්මේ සියුම්ව හිතන ගතිය. එදා ඉඳලා තවසා දෙවිට නඩු විසඳන්න දුන්නා. අන්න ඒ වගේ සිද්ධියක් ගැන තමයි මේ ඔය කර්ම න්‍යාය ගැන මම මතක් කරන්නේ. අපිට තේන සිද්ධිය නෙමෙයි එන්නේ අර කතාවක් තියෙන දැන් එක ගැහණු කෙනෙක් බල්ලෙක්ව වැලි කලයක් බඳලා වතුරට දැම්. ඒ කියන්නේ එහෙම මැරෙන ක්‍රමයට එහෙම මරන්න කැමති. දැන් බල්ලෙක්ව වැලි කලයක් දෙන්නේ බඳලා බල්ලව වතුරට දැම වැලි කලෙත් එක්ක යටට ගියා. තේරුණනේ? ඒ කියන්නේ එයා එහෙම මරන්න කැමති. ඒ කියන්නේ එහෙම මැරෙන සිද්ධියට කැමති කියන ඉඳන් එහෙමනේ මරන්නේ. ඒක ස්වභාවය තමයි සමන්ටත් ආත්ම 500 ගන්න වැලි කලයක් බිල්ල දාලා නැරෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන්ටයි ලැබෙන්නේ. මොකද තමන් කැමති දෙයි ලැබෙන්නේ. කෘෂ්ණාරමති වඩුවයි හදලා දෙන්නේ. තේරෙන්නේ? එතකොට ඒක මම මතක් කළේ කර්මය කියලා කියන්නේ මේ රූපය හැම වෙලාවෙම කර්ම නෙමෙයි, මේ විපාක නෙමෙයි. විපාක දෙන කර්මත් නෙමෙයි. විපාක දෙන භූමිය පරිසරය තමයි සකස් කරන්නේ. තේරෙන්නේ? ඒකයි දැන් අපි කියමු අපි මේ වගේ රූපයකට කැමති නම් ආසයි නම් අපිට මේ වගේ රූපයකින් වේදනාව ලැබෙන්න ආයෙත් මේ වගේ රූපයක්ම සැපදෙන්න වෙනවා. දැන් මේ වගේ වර්ණ රූපයකින් එන වේදනාවට අපි කැමති නම් සංහහ කළොත් මේ වේදනාව ලැබෙන්නේ මොකද වෙන්නේ? මේ වගේ රූපයක්ම ලැබෙන්න වෙනවා. ආයත වගේ රූපයකටම සංහකලු ආයත ඒ විපාකයේ ඒ මට්ටම ලබා දෙන්න මේ වගේ භූමියක් වසක දෙන්න හැමදාම ওই මට්ටමෙන් ඔබට යන්න බැහැ අපි තේරෙනවද? සදානෝ විපාක නෙමෙයි නායම් වික්‍රේ කායෝ තුම්හක නාපි අන්‍යසම් පුරාණ නිදන්තික්‍රේ කම්ම. එතන විපාකයි කියලා කියන්නේ වෙනමකුත් නෙමෙයි විපාක විදින්ද වර්තමාන හේතු. හේතු තියෙනවා යමකට ආසන්න හේතුව, ආසන්න හේතුවට ආසන්න හේතුව, මූල හේතුව, මූල හේතුවට මූල හේතුව කියලා හේතු කොටස් දෙකකට හතරකට බෙදෙනවා. එතකොට දැන් අපි කිව්ව දුක කියලා විපාකයේ කියන එක. විපාක කියන්නේ හැම වෙලාවෙම සැප හරි දුක් හරි උපේක්ෂා හරි වේදනාවකට. විපාක කියන්නේ වේදනාවකට. ඒ දුකට හෝ ඒ සැපට හෝ ආසන්නම හේතුව තමයි මොකද්ද? ස්පර්ශ. ආසන්නම හේතුවෙන් කතා කරුවොත් ස්පර්ශ. හරිද? ආසන්න හේතුවට හේතුව මොකද්ද? සලාය. තේරෙනේ? මූල හේතුව කිව්වොත් අවිද්‍යාව. අවිද්‍යාව. එතකොට අවිද්‍යාව හේතුව ආශ්‍රය. තව පැත්තකින් ගත්තොත් ඔබ තව පරියාගින් අපි මේ විදිහට හේතුන්ගෙන් ගත්තොත් ඒ වගේ වේදනාවකට ආසන්නම හේතු ස්පර්ශ ස්පර්ශයට හේතු තමයි මොකක්ද ඊට මූල හේතු අවිද්‍යාව අවිද්‍යාවට හේතු එතකොට අපිට හැම වෙලාවෙම අතීත හේතුවට වර්තමාන හේතුවක් හැදෙනවා වර්තමාන හේතුව තුල පිහිටලා වර්තමාන විපාකයක් ලැබෙනවා අතීත හේතුවට කෙලින්ම වර්තමාන විපාකයක්ම හැදෙන්නේ නැහැ වර්තමාන හේතු තුයක් හැදිලා අපිට විපාක හම්බ වෙනවා. එහෙම නැතුව කවදාවත් විපාකයක් හම්බෙන්නේ නැහැ. අපි කියමු දැන්. අපි හාමුදුරුවෝ මක් කියන්නේ කුංච කාලෙම මහනුවර. ගිහි ජීවිතේක ඇතුළත් තුන් නැහැ. මෙහා පෙර ජීවිතයේ අකුසලයක් කළා තියෙනවා. තව කාගේ හරි දරුවෙක්ව මරලා තියෙනවා. මරලාද මෙයාගේ දරුවෙක් මැරෙන්න මැරිලා ඒ දුක විඳින්න තියෙනවා. හේතුව තියෙනවා. දැන් මේ ජීවිතේ විවාහ වෙලා කටයුතු කළ දරුවෙක් නැති හින්දා වර්තමාන හේතුවක් නැති හින්දා විපංග දෙන්න විදිහක් නැහැ. අතීත කර්ම තියෙනවා දරුවෙක් මැරිලා දරුවා මැරිලා දුක් විඳින්න තියෙන කර්ම රැස් වෙලා තියෙනවා යාට. ඉතින් ඒ හේතුවට විපාක ලැබෙනවා නම් ඉබේම මෙයාට දරුවා මැරුණ දුක එන්නේ නැත. නමුත් දරුවා මැරුණ දුක එන්නේ දැන් දරුවෙක් ඉන්නේ නැත. වර්තමාන මෙහෙම විපාකෙත් ඉන්නේ වර්තමාන හේතු ටිකක් දැකපෙන්නවා. තේරුණනේ දැන් වර්තමාන හේතු ටික සැකසුන්නේ නැත්නම් මෙහෙම විපාකයක් නැහැ. එතකොට පෙර කර්මයට ඔය කර්මජ රූප කියලා කියන්නේ ඒ කර්මෙම ප්‍රභේදයක් හැටියට තමයි වර්තමාන හේතු ටික හදන්නේ. වර්තමාන හේතු හැටියටයි ඒව යන්නේ. මේ කය වුණත් ගත්තාම අතීත හේතු කියලා ගන්නේ අතීත හේතුන්ගේ න්‍යායට අනුවම පිළිතලා තමයි මේ වර්තමාන සැප දුක් විඳින්න පුළුවන් විදිහ රූපය හැදෙන්නේ. තියෙනවා. දැන් අපි කියමු පෙර ජීවිතයකට සාපේක්ෂව මේ ටික ඔක්කොම විපාකයි යන සංතතියකින් අපි කතා කරමු. නමුත් ඒක ලං කරලා ගත්තාම සැබෑවටම විපාකයේ කියන සිද්ධිය. මොකද පෙර ජීවිතයේ සිද්ධිය මෙතෙන්ට කෙලිම නියෝජනය වෙන්නේ ඒ පෙර කර්මය විඳින්න පුළුවන් විදිහට මේ ටික හදලා අපි විපාක තේරෙන්නේ. එතකොට ආසන්නම සිද්ධියට සාපේක්ෂව හේතුව කියන එක යනවා පුරාණ හේතුව කියන එක යනවා දැන් ඇහැ රූප කියන තැනකලා විද්‍යාව දක්වා පෙර සිද්ධිය දක්වා. නමුත් ඒක ටිකක් ඒක මෙහාට කියලා බැලුවාම මේ ඔක්කොම විපාක. ඒ කියන්නේ මේ ඇහැ නොතිබුණොත් රූප නොතිබුණොත් මේ විදිහේ විපාකයක් ලැබෙන්නේම නැහැ. ඒ හින්දා විපාක විඳින්න මෙහෙම හැදුණු එකත් විපාකයි යන ගණයෙන් කතා කරා. එතකොටවත් ඒ වර්තමාන අතීතයට සාපේක්ෂව වර්තමාන හේතුද විපාක යන කරුණෙන් කතා කරනවා. නමුත් වර්තමාන අතීත හේතුවට සාපේක්ෂව වර්තමාන හේතු හැදෙනවා වර්තමාන හේතු නිසා විපාක. අතීත
වර්තමානයේ
ප්‍රධාන විඥාන ඵලය එන්සා සමාන හේතුවලු. ඔය එහෙම ගත්තහේ අර හේතු ටිකේ විපාකය තමයි මේ ටික. නමුත් මේ විපාකයේ පවා ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ විපාකයට හම්බෙච්ච මේ පරිසරයේ පිහිටලාමයි අපිට ඊට පස්සේ දැන් අපි කියමුකෝ ඒ කර්මජ රූප කියන්නේ පෙර ප්‍රතිසන්දු වශයෙන් පැමිණෙනකොට විපාක උනාට එතන විපාක වශයෙන් ගන්න රූපේ තියෙන්නේ මේ විදිහට රූපය හැදෙන්න පුළුවන් ගතිය. ඒ විපාකයට හම්බ වෙන සිද්ධිය තුළම ඉබේමයි මේ ආයතන ටික හැදෙන්නේ. තේරුණනේ? එතකොට මේ ආයතන ටික හැදෙන්නේ කර්මජ රූප කියලා. ඒ කියන්නේ විපාකයට අපිට උරුම වෙන රූපය නැවත අපිට විපාක විඳින්න පුළුවන් මට්ටමට සකස් වෙන විදිහයි කියන්නේ. හැම වෙලාවෙම ඒකයි. ඒ කියන්නේ වර්තමානයේට උදව්වක් උපකාරයක් නැති වුණොත් අතීතයේ කෙනෙක් දෙන්නේ. ඒකයි දැන් අපි කියමු අපායේ යන්න තියෙන කර්ම ඕන තරන්නේ. වර්තමානයේකින් අපිට සක්කාය දිට්ඨි චිකිච්ඡා තීලපත පරමාර්ථ කියන හේතු ටික නැති කරගන්න පුළුවන් වුණා. අරකට සම්බන්ධයෙන් ඉඳ නැහැ. යන්න. අනේ. එහෙම නැත්තම් මුළු ඕම කර්ම නැති කළා නැති කළා යන්න දෙනවා කියන එකයි. එහෙම වෙන්නේ නැහැ. එතකොට රූපය කියන එක හැම වෙලාවෙම දකින්න ඕනේ විපාකවත් විපාක ධර්ම ධර්මයක්වත් නෙමෙයි. යම් යම් ආකාරයකට විපාක විඳින්ද භූමියේ සැකසෙන. ඒ නිසා මේ රූපය කියපු එක කර්මයෙන් සකස් වෙන්නේ හැම වෙලාවෙම බොහෝ දුරට. එතකොට එයාගේ කර්මය වෙනස් වෙනකොට විපාකය වෙනස් වෙනවා. කර්ම වෙනස් වෙනකොට මේ රූප වෙනස් වෙනවා. කර්ම වෙනස් වෙනකොට රූප වෙනස් වෙනවා. එතකොට විපාකය වෙනවා. අපි උදාහරණයක් හැටියට කියමු. දැන් අවීචියේ ඉන්න දෙවිතුන් වහන්සේගේ ශරීරයේ යොදුම් කීයද? 100. යොදුම් 100ද කොහේද? උසල් දිගයි. මල් පෙට්ටකින් ගැහුවොත් හරියට අපි පොරොපර ගැහුවාගේ කපාගෙන බලන්න. දැන් මේ ප්‍රසාද ඔක්කොම හැදෙන්නේ මොකේද? කර්ම. මොකද ඒ තරම් ඒ විදිහට රූපය හැදුනම හොඳට දුක් විඳින්න පුළුවන්. මල් පෙට්ටකින් ගැහුවාම කැඩෙන ධර්මවල රූපේ සිව්. ඉතාම සිංහ. දුක්ඛ භූමියේ රූපේ ඉතාම සිනිඳු වෙන තරමට දුක් වේදනාව වැඩි. සුඛ භූමියේ රූපේ ඉතාම සුඛම වෙන තරමට සැප වේදනාව වැඩි. දෙවියන්ගේ රූපත් ඉතාම සිව්. එතන සුඛ භූමිය නිසා දැනෙන සැපේ වැඩි. අපාය ප්‍රසාදයේ ඉතාම සිව්. ඒ නිසා දැනෙන දුක වැඩි. එතකොට ඒ මත්තමට සකස් වෙන්නේ කර්ම. අපි කියමු අවීචිය ආදී අපායේ නිරේ ඉන්න සත්‍යයන්ගේ රූපේ පෙරේතයන්ගේ අසුරයන්ට ඇත්ත නෙමෙයි. පෙරේතයන්ගේ අසුරයන්ගේ රූපේ තිරසංගත සත්‍යයන්ට ඇත්ත නෙමෙයි. තිරසංගත සත්‍යයන්ගේ රූපේ මනුෂ්‍යයන්ට ඇත්ත නෙමෙයි. මනුෂ්‍යයන්ගේ රූපේ තවුසාවේ දෙවියන්ට ඇත්ත නෙමෙයි. තවුසාවේ දෙවියන්ගේ රූපේ රූප බ්‍රහ්මයාට ඇත්ත නෙමෙයි. රූපී බ්‍රහ්මයාගේ ජීවිතයේ රූපගත රූප මට්ටම ඔච්චරයි. අපි කියමු දැන් අපිට තවුතුසා වැසි දෙවියෝ පේන්නේ. එතකොට දෙවියන්ගේ ශරීරය ඊට වඩා සුකුමයි. දෙවියෝ අපිට පේන්නේ නම් ගලාත්ම භාවයක් උදාරිතාත්ම භාවයක් නවාගෙන එන්නේ. ඒරනේ මේ ඇහැට කාම අවචර රළු මනුෂ්‍ය මට්ටම කියලා කියන්නේ මේ ලෙන්ස් එක බොහොම රළු. හැබැයි හිත දියුණු කළාම මේ ප්‍රසාදයේ මේක කළ දෙවියෝ දකින්න පුළුවන් මට්ටමට ගත්ත හැකි. මේක වෙනස් කරගන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න පුළුවන්. කර්මජ රූප උපාදින රූප වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට අපි කියමු සෞත්සාවේ දෙවියන් සහම්පති බ්‍රහ්ම හැමනකොට පේන්නේ. සහම්පති බ්‍රහ්මයාට දලහාත්ම භාවයක් මවාගෙන තමයි චෞත්‍යාවේ දෙවියවට එන්නේ. බ්‍රහ්මයාගේ රූපේ ඊටත් ඒකයි. එතකොට බ්‍රහ්මයාගේ රූපේ ඊටාම සියුම් හිඳ චෞත්‍යාවේ දෙවියන්ට පේන්නේ. දෙවියන්ගේ හැර රළු. චෞත්‍යාවේ දෙවියන්. එතකොට බ්‍රහ්මයාට වෙනව රළු ආත්ම භාවයක් මවාගන්න. දෙවියන්ට පේන්නේ. දෙවියන්ට සාපේක්ෂව අපේ හැර රළුයි. ඒ හින්දා අපිට පේන්නේ දෙවියන්ට වෙන දලහාත්ම භාවයක් මවාගන්න. මොකද දෙවියන්ගේ රූපේ සුකුම. එතකොට මේ රූපය කියපු එක ඒ කෙලෙස් අඩුවෙන්ද ඇති වෙන මත්තෙන්. දැන් අපි කියමු හිත දියුණු කරපු කෙනෙකුට මේ උපාදින රූපය ඕනම් අවුරුදු 100ක් අවුරුදු 200ක් අවුරුදු 300ක් අවුරුදු 1000ක් අවුරුදු ලක්ෂයක් වත් තියාගන්න පුළුවන්. සතර අද්විපාද වඩන කෙනාට කැමති නම් කල්පයක් හෝ මේ කල්ප අවශේෂයක් නේ කල්පයක් හෝ තබා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේ ඇත්තටම තබා ගන්න පුළුවන්. ඒක දිහාක මම දැකලා තියෙනවා. කල්පයේ බෙදලා මේ කියන්නේ ආයු කල්පයක් කියලා. එහෙම නෙමෙයි, ඇත්තටම සංවර්ධිත කල්පයක් මම තියා ගන්න පුළුවන්. නමුත් මේ ඒ මට්ටමට ගිය කෙනෙකුට මේක දුකයි, මහා ලෝහෙදී හැලියක ඉන්නවා වගේ. එහෙම මට්ටමට දැනෙන කෙනෙක් මේක තියාගන්නේ දන්දා සර්වතා. මොකද ඒකදී මෙහෙම කරුණක් තියෙනවා. අපි කියමුකෝ මරණය බෙදනවා කර්මස්සය ආයුක්ෂය කියලා. එතකොට අවුරුදු 500ක් ජීවත් වෙන්න තරම් කර්ම ශක්තියක් ඇතුව අවුරුදු 100ක් අවශ්‍ය තියෙන මිනිස්සුන්ගේ අතර උපන්න එයාට ආයුෂ හිඳිලා නැරෙන්න වෙනවා. කර්මය තියෙනවා අවුරුදු 500ක් ජීවත්. නමුත් ආයුෂ හිඳිලා නැරෙන්න. තේරෙන්නේ? එතකොට අවුරුදු 100ක් අවශ්‍ය තියෙන මිනිසුන් අතර අවුරුදු 50කට කර්මය ඇති කෙනෙක් උපන්න අවුරුදු 50ක් නැහැ. මොකද කර්මයක් කියන්නේ නැහැ. කෙනෙකුට පුළුවන් අවුරුදු 100ක් ආයු තියෙන මිනිසුන් අතර කර්මය අවුරුදු 500ක් කියන මට්ටමේ ප්‍රතිසන්දි ගත කෙනෙකුට පුළුවන් කියනවා ධ්‍යාන බලයෙන් ආයුෂ පිරෙහෙන්නේ නැති වෙන ආයුෂ වඩා වර්ධනය කරගෙන අවුරුදු 500ක් ජීවත් වෙනවා. මොකද කර්මයේ දක්වා තියෙන නිසා. කර්මය හදාගන්න බැ කියන විදිහෙන් ආයුෂ හදාගන්න පුළුවන්. ආයුෂ කියන එක රූපේ කියන එක හදාගන්න පුළුවන්. කර්මය කර්මය කියන එක හදන්න බැ. ඒ කර්ම ශක්තිය තමයි. તો ඒක නම් මතක් කළේ මේ රූප කියන එක රූප ගැන මේ පෙන්වන්නේ රූපය කියන එක සැබෑවටම තියෙනවා. ඇත්තයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කියන තැනකින් පෙන්වන්න නෙමෙයි. යම් තැනක රූපය කියලා ඇසුරු කරනවා නම් රූපය කියලා සැප දුක් විඳිනවා නම් කාම භූමිය හෝ වේවා රූප භූමිය වේවා යම් රූපයක් ඇසුරු කරනොත් ඒ රූප ගැන ඔක්කොම කියන්න දෙලා. කාම භූමියේ අපිට වර්ණ රූපය කියලා එකක් තියෙනවා. එතකොට ප්‍රසාද රූප කියලා තියෙනවා. මේවා නැහැ කියනවා නෙමෙයි. මේ විපාක, මේවා විපාක. මේ යම් කෙලෙසයකට උපන්න ධර්මතා. එතකොට අපිට ඒ කෙලෙසය ගෙවුනොත් ඒ විපාකේ වෙනස් කරන්න පුළුවන්. මේ ඇහිම බලන්න පුළුවන්, මේ ඇහිම නොපෙනෙන තෞත්සාවක දෙවියෝ. නොපෙනෙන ප්‍රශ්නෙත් බලන්න පුළුවන්. හිත දියුණු කරලා. හිත දියුණු කළාම මේ ඇහිම බලන්න පුළුවන් වෙන්නේ. මොකද මේ මනෝමය දී කරන සිද්ධියක් නෙමෙයි. මේ ඇහැට පෙන අර කතාවක් කියන්නේ මතකද අර ස්තූපාරාමේ ගාවාර හවුදුරා පින්දපාත යනකොට ප්‍රේත ළමේ බඩගින්න ඉඳලා ස්වාමීන් වහන්සේ අම්මාට දැකලා ඉන්නවනම් එන්න කියන්නේ ඔබල අම්මා කොහොමද අඳුරගන්නේ මට පේන්නේ නැන්නේ කිව්වා මුල් කැල්ල දින ස්වාමීන් වහන්සේ මේ කටේ තියාගෙන ඉඳලා පෙනේ එක ඒක අතට ගත්ත වෙලේ ඉඳන් හාමුදුරුවන්ට ඉඳ නැහැ හැම තැනම පෙරේ අමනුෂ්‍ය පේනවා. මොකද ඒ තරම් බෙහෙත් බල බෙහෙත් තිබිලා තියෙනවා. ඒ බෙහෙත ගත්ත ගමන් සංකල්ප ප්‍රසාද වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් විද්‍යාදර කියලා කියන්නේ බෙහෙත් බලෙන් උඩ යනවා. මන්ත්‍ර බලෙන් උඩ යනවා. අර වගේ එච්චරට මේ රූපය කියන එක වහා වෙනස් වෙන සුළු. දැන් රූපය කියලා කියන්නේ මොකක්ද? වෙනස් වෙන නිසා. බින්දෙන නිසා, පළු දෙන නිසා වහා වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මොකද වෙන්නේ? එතකොට ඒ වගේ එතකොට රූපයේ කියපේත විපාකිකුත් නෙමෙයි විපාක ධර්මතාවයක් නෙමෙයි හැම වෙලාවම යම් යම් ආකාරයකට විපාක වෙන්න පුළුවන් ද ඒ ආකාරයට සැකපේ. එතකොට අපි දත යුතුයි විපාක කියලා කියන්නේ මේ කර්ම කියලා කියන්නේ කෙලෙස්. කෙලෙස් වල නාමත්‍ය කර්ම කියලා කියන්නේ. ඒ කෙලෙස් වල මට්ටම් මට්ටම් වලට සැප දුක් උපේක්ෂා කියන විපාක විඳින්න නම් ඒ විපාක විඳින්න පුළුවන් පුළුවන් මට්ටම් වලට රූප හැදෙන්න බැහැ. එතකොට ඒ රූප ගැන කියලා කියන්නේ ලෝකය රූපයයි සැප දුක් විඳින රූපයයි ඇසුරු කරන රූප ඔක්කොම කියනවා මෙතන බුදුරජාණන්. මේක සත්‍යමයි හෝ ඇත්තමයි හෝ කියන කතාවක් කියනවා නෙමෙයි. මොකද අපි කියමුකෝ දැන් පෙනෙන අපිට මේ පෙනෙන සිද්ධිය ගත්තාම මේ පෙනෙන සිද්ධිය ඇත්ත වුණොත් මේ වර්ණ රූපය කියලා එකක් නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. වර්ණ රූපය තියෙනවා. මේ අපිට තියෙන්නේ කාම භූමියටයි තියෙන්නේ. හොඳට මතක තබා ගන්න ඕනේ. ඇහැ තියෙන්නේ රූපේ තියෙන්නේ චක්කු විඥානේ තියෙන්නේ කාම භූමියේ විපාකයක්. හොඳට මතක තබා ගන්න මේ පිටකව කිසිම තැනක එයින් තොර වෙන්නලා නැහැ. කාමවචර විපාකය, කාම භූමියේ විපාකය. එතකොට මේ පේන රූපේ වර්ණ රූපේ පිටක ඇත්තම උනා නෑ. ඇහැ ඇත්තම උනා නම් හිත දිනු කරපු කෙනෙකුට එහෙම එබ්බිරාස් හැර එහෙම පාන්න බෑ. ඇයි? දැන් හිත දිනු කරපු කෙනෙකුට සංගාල මෙතන ජලය වතුර ගොඩක් කරලා පෙන්වන්න පුළුවන්. හිත දිනු කරපු කෙනෙකුට ගිනි ගොඩක් මවලා පෙන්වන්න පුළුවන්. හිත දිනු කරපු සර්පෙක් මවලා පෙන්වන්න පුළුවන්. ඇයි? අපි තුල යම් යම් ආකාරයේ සංඥා පහළ වෙන විදිහට ධාතු වෙනස් කරන්න පුළුවන්. ධාතු වෙනස් වෙනකොට වෙන එකක් තේන්නේ අපිට. ඒ නිසා දැන් මේ තියෙන දේම වුණොත් අපිට පවතිනද? පෙනෙනද? පෙනෙන දේ තමයි. නමුත් යථාභූත ස්වභාවය ඕකනේ. අපිට පරිණ දේ මේක ඇත්තයි. කාම භූමියේ විපාකයේ මේක ඇත්තයි. නමුත් යථාභූත ස්වභාවය ඕකනේ. යථාභූත ස්වභාවය වෙනස් වෙනකොට අර මං කියන්නේ කිසිම වෙලාවක මේ අපි චිත්‍ර අඳින්නේ නැහැ. අපිට හිතෙන්නේ දිස්ත්‍රික්ක බොහොම ලස්සන ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ විශ්වයක ගියාද පුරුෂයෙක් හෝ චිත්‍රයක් අඳිනවා කියලානේ. නේද? එතන කරන්නේ තින්ත ටිකක් අරගෙන ධාතුව සකස් කරන එක. වර්ණ ධාතුව සකස් කරනකොට අපිට තමයි සංඥාවක් පහළ වෙනා ස්ත්‍රිය. එයා චිත්‍රය අඳිනවා කියලා කලේ මොකද? එතන ධාතුව සකස් කරනවා. දැන් අපිට පුළුවන් වැලි ගොඩක් අරගෙන නොපෙනෙන තියුන් අතකින් මේ වැලි ටික වෙනස් කරන්න පුළුවන් වුණොත් අපිට තත්කල වෙන හැඩයක් තියෙනවා. ආපහු එක තව තියුන් අතකින් වෙනස් කරන්න පුළුවන් වුණොත් අපිට වෙන හැඩයක් තියෙනවා. ධාතු වෙනස් වෙනස් වෙන ආකාරයට එක එක සංඥා අපිට පහළ වෙනවා. ඒක එහෙම කරන්නද පේන සිද්ධියේ ධාතු වුණා යථාභූත ස්වභාවය වුණා නේ. ඒ නිසා මේකදී අපි ගත යුත්තේ මේක ඉගෙන ගත යුත්තේ මේ විපාක කියන එක දැනගන්න තමයි. මොකදී බොහොම වටිනා කොටස් ටිකක් තියෙන දර්ශනයේ සම්බන්ධව අපි පස්සේ මතක් කරමු. එතකොට රූපය කියන එක විපාකක් නෙමෙයි, විපාක ධර්මතාවයකුත් නෙමෙයි. හරි. පෙර අවිද්‍ය සංකාරයට හටගත් විපාකේ විපාකේ වෙනස් කරන්න බෑ කියලා අපි කියනවා නම් ඒක හරි. අවිද්‍ය සංකාරයෙන් හටගත් විපාකය කියලා කියන්නේ නාම ධර්ම. මේ ඒම විපාකයේ විඳින්න පුළුවන් භූමියේ තියෙන තර මේ විපාක වෙනස් කරන්න බෑ. හැබැයි මේ භූමිය වෙනස් වුණා. කාම භූමිය වෙනස් වුණා. විපාක වෙනස්. කාම භූමිය වෙනස්. භූමිය වෙනස් කරනවා. එතකොට මේ විපාක නවිපාක ධම්මයක්. රූපය අසංකලිත සංකලේශික. අසංකලිතයි කියන්නේ කිලුටු සංකලේශිකයි. ආයතන උපතමකත් කිලුටු දෙකයි. කිලුටු නැහැ. කිලුටු වලට කිලුටු දෙකයි කියලාද? මතලන් ඕකේ හිත සැතන් දෙන්නේ නැහැ. නමුත් තම ඔප්පු කරන්න බැරි නම් කොයි පටියෙන් යෙදෙන ගන්න සංකලේශිකයි කියන අර්ථය මත හැම වෙලාවෙම හැංගෙන්නේ කෙලෙස් සහිතයි කියනවා. සහේතුක කියන හේතු සහිතයි කියනවා. චිත්ත සංකලිටේන සත්ත සංකලිටම් චිත්ත කිලිටේන සත්‍ය කෙලෙස් චිත්ත සංකලිටේන චිත්ත කිලිටේන සත්ත සංකලිත සත්‍ය කෙලෙස. එතකොට සිලේෂනා කියන එක ඍතුදුනක් ඍතු නිසා කෙලෙස. එතකොට සංකලේශික කියලා කියන්නේ අසංකලිත සංකලේශික. අසංකලිත කියන්නේ කිලුටු නැහැ. කිලුටු කියලා කියේ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තිනෙනු දුච්ච කුප්පති විචිකිච්ඡා කරන පංච නිවර ධර්ම වලට කියන මොනවද? කිලුටු කියලා. රූපය කියන එක කිලුටු නෑ. කිලුටු වෙන්න හිතයි. කෙලෙස් ඇති වෙන්න හිතයි. අසංකලිත සංකලිත. හැම රූපයක්ම න සවිතක්ක සංඛාර. විතක්ක සහිත, විචාර සහිත ධර්මයක් නෙමෙයි රූපේ කියන්නේ. විතක්ක සහිත විචාර සහිත ධර්මයක් නෙමෙයි රූපේ කියන්නේ. මොකද විතක්ක සහිත විචාර සහිත වෙන්නේ ඇඟලෙම විතක්කනවා විචාරනවා කියන ගති දෙකේ යෙදෙන්නේ මොකේද? හිතට. වේදනා සංඥා සංකාර තමයි විතක්ක විචාර සහිත ධර්ම. තේරුණානේ? එතන රූපයේ විතක්ක විචාර සහිත ධර්මය නෙමෙයි. නා අවිතක්ක විචාර මාත්‍ර. අවිතක්කයි නමුත් විචාර මාත්‍රයක් හෝ තියෙනවා නෙමෙයි. අවිතක්ක විචාර මාත්‍ර. අවිතක්ක අවිචාර. අවිතක්ක අවිචාර ධර්මය. විතක්කවත් විචාර වලටවත් අයිති නැති ධර්මය. යමක් විතක්කනවා කියන්නේ සිහි කරනවා, විචාරනවා කියන්නේ පරිමදින හැදිරෙනවා. විතක්ක විචාර කියන්නේ සිහි කරලා බලනවා. සිහි කරමින් හැදිරෙනවා කියන්නේ. සිහි කරන ගතියවත් සිහි කළ බලන සිහි කළ හැදිරෙන ගතියවත් කියන ගති දෙකෙන් එකකටවත් අයිති නෑ රූපය. ඒ දෙකම කෙරෙන්නේ දැයිති කරන්නේ. හරිද? නා පීති සහගත. රූපය කියන්නේ පීති සහගත ධර්මයක් නෙවෙයි. පීතිය කියන ස්වභාවය ඇති වෙන්නේ සිතේ චෛතසිකයකින් මිසක රූපයක නෙවෙයි. ප්‍රීතිය මොන ස්කන්ධයෙන්ද අයිති? වේදස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය. කොහොම මොකද රයිට් පීටි සංකාරක්ක පීටි අයිටි සංකාරක්ක හරිද? න සුඛ සාගත රූපය කියනක සැප සාගත එහෙම නෙමෙයි. සැප සාගත මොකද්ද? නෝපේක්ෂා සාගත රූපය කියනක උපේක්ෂා සාගතද? උපේක්ෂාව මොකද්ද? වේදනයි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තුනම වේදනයි. හරිද? මේව දර්ශනයෙන් මේ භාවනාවේ පහතබ්බා. රූපය කියන එක දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහකල යුක්තක් නෙමෙයි. රූපය කියන එක දර්ශනයකින්වත් භාවනාවකින්වත් පාසලන්න ඕන. රූපය කියන එක පරිණතය. රූපය කියන එක පිළිසිඳ දතේත. රූපය කියන එක පිළිසිඳ දතේත කොන රූපෙදි හොඳ වර්ණ ටිකක් තියෙනවා මට කියන්න. කියන්න දර්ශනාත්මක පැත්තේ. මේව දර්ශනයේ න භාවනාව පහ තබ්බම්. මේව දර්ශනයේ භාවනාව පහතබ්බ හේතුක. දර්ශනෙන් හෝ භාවනාවෙන් හෝ පහකරන්න තියෙන හේතුවකුත් තියෙනවා. දර්ශනයකින් හෝ භාවනාවකින් හෝ පහකට යුතුත් නෙමෙයි. දර්ශනයකින් හෝ භාවනාවකින් හෝ පහකට යුතු හේතුත් තියෙනවත් නෙමෙයි. එතකොට දර්ශනය මොකද්ද? භාවනාව මොකද්ද? දර්ශනයෙන් පහකට හේතු මොනවද? භාවනාව පහකට හේතු මොනවද? දර්ශනා පහතබ්බ සබ්බස සූත්‍රය කියන්නේ නේ මොකද තියෙන්නේ? දර්ශනා පහතබ්බ පහතබ්බ දර්ශනයට බලදී දුක දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මඟ කියන මේ ධර්මතා හතර අවබෝධ කර ගැනීමමයි දර්ශනය කියලා කියන්නේ. ඒ ටික කවදාවත් සීලෙන් හෝ සමාධියෙන් හෝ වීරියෙන් හෝ ඇති වෙන්නේ නෑ. සීල සමාධි දෙක නැත්නම් වීරිය කියන එක උපකාරක ධර්මයක් වෙන්න පුළුවන්. මේ දර්ශනයෙන් පහකට යුතු කියලා දර්ශනයකින් නුවණින්ම දැකලමයි ඒක දෙක දුර වෙන්නේ. භාවනාව කියන එක වීරියෙන් සාක්ෂාත් කරගන්න. දර්ශනයේ හැම වෙලාවෙම ප්‍රඥාව මුලල ප්‍රඥාවෙන්ම සාක්ෂාත් කර යුතුයි. භාවනාව වීර්යයෙන් සාක්ෂාත් කරගත යුතුයි. සීලයක පිළිපදලා හිත සමාධි උත්තර කර සමාධි කර කර ඒ චිත්ත සමතයන් ලබා ගන්න ඒ ප්‍රතිපදාව වඩන එක භාවනාවටයි. මේ ටික වීර්යයෙන් කළ යුතුයි. කොච්චර වීර්යය තිබුණත් නුවණක් නැත්නම් දර්ශනයෙන් දැක්ක යුතු දෙයක් නැහැ. කොච්චර නුවණක් තිබුණත් දර්ශනයෙන් දැක්කත් භවනා වීර්යය නැතිනම් භවනාවෙන් දැක්ක යුතු දෙයක් ලැබෙන්නේ. දැක්ක යුතු දෙය භවනාකට යුතු දෙයක් හස්තේ. එහෙනම් දර්ශනයෙන් දුර වෙන්න ඕන කෙලෙසකුත් තියෙනවා, භවනාවෙන් දුර වෙන්න කෙලෙසකුත් තියෙනවා. චතුරාර්ය සත්‍ය දැකීම නිසා දර්ශනයේ තමයි චතුරාර්ය සත්‍ය දැකීම දර්ශනයෙන් දුර වෙන කෙලෙස් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සේනපත පරා. භාවනාව තමයි යම් ශීල සමාධි කියන ධර්මතා දෙක ඒ ටිකේ වීර්යයෙන් ගවා ගන්න ඕන ටික තමයි කාමච්ඡන්ද ව්‍යාපාද දිනෙද්ද කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍ය කියන ටික වීර්යයෙන් ගවා ගන්න. මොකද මෙතන නුවණ තියෙන නිසා වීර්ය කරන් නුවණේ ගන්නට වීර්යය එතකොට ඒව භවනාවෙන් දුරුකට යුතු කෙරේ. හරිද? දර්ශනයෙන් දුරුකට යුතු කෙරේ. රූපය දර්ශනයකින් දුරු කරන්නවත් භවනාවකින් දුරු කරන්න ඕනේ නැහැ. ඒ එහෙම තියෙන කෙලෙසිකුත් නෙමෙයි රූපය. රූපය කියන එක පරිණීය දර්ශනය. තේරුණේ? ඒකෙදි දැන් මම කියන ටික හොඳට ගන්න මට මෙතනදී මේ මම කතා කරන දර්ශනයට ගොඩාක් දෙනෙක් පරස්පර වෙන්නේ මම වැඩිහපත සඳහා මාර්ගයම තියෙන හින්දායි කියලා මට හිතුණා. මාර්ගයේ උපදින්න තියෙන විදර්ශනා නුවණ ඉඳලා ටිකක් කියවන සමාහිත ගොඩක් දෙනෙක් මේක පිළිගන්නේ කියලා මට හිතුණා. අපි නිකන් මෙහෙම කිව්වොත් කාම භූමියේදී අපිට විපාක හැටියට මේ ඇහැ තමයි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. මේක මේ පාඩමට අමතර දෙයක්. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාදයේ ඉතාමසියු මේ ප්‍රසාදය හැම වෙලාවම බිඳෙන්නේ බාහිර වර්ණ සතහනක් ගැටීම නිසා. තේරෙනවද? බාහිර රූපයක වර්ණ සතහනක් ගැටීම නිසා. ඇහත් රූපයක් කියන තැනදී වර්ණ රූපේමයි රූපය. වර්ණ රූපයේ ඇහැට ගැටීම නිසා මොන හිත උපදිනවා. උපන්නාම ওই ධර්මතා තුන නිසාම සංඥාවක් පහළ වෙන සංඥාව හරියට රූපේ ස්වභාවයම තමයි. නමුත් මෙහෙම සංඥාවක් පහළ වෙද්දී දැන් අපිට රූපේ කියන එක දර්ශනය කිව්ව භාවනාවක පහ ගන්න පිළිසින් දකින්න තියෙන්නේ. නුවණින් රූපේ අපි පිළිසින් දකින්න ගියොත් දකින්න අපි බැලුවොත් අපි දන්නවා හැම රූපයක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුත් වර්ණ ගන්ධ රස උජා කියන ටික. මේ ටික හොඳට බලලා කලාප වාසිනු සම්මර්ෂණය කරලා බලනකොට එයාට වර්ණ රූපය කියලා ඉතුරු වෙන දෙයක් නැහැ. අපි නිකමට කිව්වොත් දැන් වර්ණ සතහන කියලා කිව්වොත් දැන් මේ හැඩේ පේන බවනේ සතහන. එයා මේ රූපය හැදිලා තියෙන රූප කලාප වලින් බැලුවොත් මැද යම්සේද මේ අයිනත් එසේ මෙහෙම රූප කලාප තියෙන තැන් වල හිත තැබුවොත් මෙයාට මේ සතහන් වල අහුවෙන්නේ නැතුව තේරෙනනේ සතහන් අහුවෙන්නේ නැතුව රූපේ කියන එක මහ කලාප විදියක් වෙන පිටක් වගේ අහුවෙනවා. එතකොට දැන් විපාකේ අපිට හම්බුනේ ඇහත් වර්ණ රූපියත් හිතත් නිසා මෙහෙම සංඥාවක් පහළ වුණේ. නුවණින් තග්ගාලා මම රූපේ දිහින් දකින්න රූපේ කියන එක මේ වගේ රූප කලාප වලින් ඇදිලා වර්ණගන්ධ රස වේජා කියන මට්ටමින් තියෙන්නේ. ඒ කියන්නේ වර්ණ රූපය කියලා හෝ එහෙම හරවද්දයක් හරයක් කියලා නෙමෙයි එහෙම පනවන තැනකට තියෙන්නේ මෙහෙම රූප කලාප වලින් හැදෙන සිද්ධියක් කියලා මේ රූපය නිසා පහළින් සංඥාව ආපහු මෙහාට ආйти නැති විදිහට දැසගන්නේ නැති විදිහට රූපේ නෝනින් ගැටෙනවා කියන්නේ. තේරෙනනේ? රූපේ ගැටෙන්නේ වර්ණ රූපයයි ඇහැයි ගැටිලා මේ වගේ සංඥාවක් පහළ වෙනකොට සද්ද ආපහු මේ පේන සංඥාව පේන දේ ආපහු මේ වර්ණ රූපයයි මෙහෙයි කිව්වොත් ආයෙත් ඒ මට්ටමම හිටිනවා හොයාගන්න. ආයෙත් ඒකට විපාක හැටියට ඒ වර්ණ සදානයි ඇහැයි ගැටිලා හිත ගැටිලා ආයෙත් මෙහෙම සංඥාවක් එනවා. ආයෙත් මේ හම්බ වෙන දේ මෙහෙ තියෙන්නේ කියලා හිතුවොත් ඒ මට්ටමටම යනවා. මේ චක්‍රය නතර වෙන්නේ නැහැ. එතකොට අපි රූපේ පිරිසිඳ දැකලත් නැහැ. රූපේ පරිණීය නැහැ. දැන් රූපේ පිරිසිඳ දකින්න ඕනේ. දැන් ඇහත් වර්ණ රූපයත් හිතත් තියෙන තුන් දාන නිසා මේ සංඥාව පහළ වෙන්නේ. පහළ වෙනකොට මේ අපිට යමක් පේනවා කියන සිද්ධිය පවතින රූපෙමයි කියලා කිව්වොත් අපි රූපෙ පිටින් දකින ගෙඩි පිටින්මයි තමයි. සම්මත. ඉවරලා ඉවරනේ රූපය කියලා හිතපු සිද්ධියම වෙලා. රූපේ පරිඤ්ඤය වෙන්න උනෝ. ආසීසෝපන් සූත්‍රේ පෙන්වන්නේ කිසි ගෙවල් හය ශුන්‍යෝ ගාමේ කියලා. ඒ රූපය වර්ණ රූපයේ ගැටීම නිසාම ඉතිපදිලා මෙහෙම පහළ වෙන සංඥාවක් පහළ වෙලා තියෙද්දිද විදර්ශනා ඥානය කියලා කියන්නේ නුවණින් සම්මර්ෂණය කරනවා මේ රූපී යථාභූත ස්වභාවය මේ වර්ණ සතහන කියන එක අවලංගු වෙන විදිහට අවලංගු වෙනවා නෙමෙයි ඇත්ත ඇතිහැටිම බලනවා එහෙම හැඩතල තියෙන රූප තියෙනවා නෙමෙයි එහෙම හෝ එහෙම අපි පාටයි වර්ණයි හැඩතලයි කියලා හෝ යමක් තියෙනවනේ මේ හැම තැනකම තියෙන්නේ කලාප කලාප වශයෙන් මිසක රූපය වෙනත් ආකාරයකට නෑ රූපය කියන එක පිළිලා තින්නේ මෙහෙමයි කියලා බලනවා මේ බලපු සිද්ධියෙන් වුණා මේ දේ සිහි කරලා මේකට යන්න බෑ ගැලපෙන්නේ නෑ මෙහෙ නිසා හටගත්තා ප්‍රසාදය තිබුණ නිසා ගැටුණා නුවණින් රූපය ඇත්ත දැක්කහම අපහු යන්න බෑ ඒකෙන් දැන් අපි කියමුකෝ ජලය වගේ පෙනෙන ස්වභාවය ඇහත් හිතත් නිසා අපිට ජලය වගේ පේනවනේ එහෙම පේන තැන මෙතන තියෙන මිදුගොයි කියලා නුවණින් හිත නිසා අපහු යන්න බෑ නමුත් මේ හේන දේම තියෙන්නේ කියලා හිතුවත් අයිතියි. නුවණින් අපි අරගෙන යන්නේ. එතකොට ජලයේ ස්වභාවය ඇහත් හිතත් හිඳමයි ජලය වගේ තේන්නේ. තේන තැනක තංගල නුවණින් අරගෙන යනවා මොකටද? තියෙන්නේ නිර්ගුණය කියලා. එතකොට වෙන්නේ මොකද්ද? දැහැගත්තට යනවා. ඒ වගේ වර්ණ රූපය ඇහත් හිතත් නිසාමයි මෙහෙම සංඥාවක් තේන්නේ. වර්ණ රූපය හැදීම ගන්න සංඥාවක්. තග්ගල වර්ණ රූපී අපි රූපේ පරිණයයයි. රූපේ පිළිසින් දකිනවා මෙතන තියෙන පටිවිපෝතේජෝ වායෝ මෙහෙම නේද කියලා දැන් යන්න බෑ. ඔහොම බලනකොට එහෙ නිසා මෙහෙ එනවා අපු මෙහාට යන්න බැරි විදිහට බලනවා. මෙහෙම බැලුවාම මේ රූපේ බලනක විදර්ශනා ඥාන යම් දවසක් තියෙනවා මේ සිද්ධාන්තයෙන් සිහි කරලා ගන්න පුළුවන් ලෝකෝත්තර කියලා කියන්නේ අර යථා භූත ස්වභාවයෙන් මෙහෙම බලබලා ඉඳෝන්නේ මේ රූපය නිසා පහළ වෙන සංඥාවක් නේද කියලා මෙතනින්ම අල්ලගත්තා. මොකද එයා දන්නවා මේ රූපයේ කියන එක වර්ණ රූපයේ කියන එක ගැටිලා මෙහෙම හටගත්තට මෙතනදී සැබෑම තත්ත්වය දන්නවා. එතෙන්ටම හිඳ තබලා ගන්න පුළුවන් දවසක්. එහෙම කළාම ඒකේ තියෙන ප්‍රතිඵලය තමයි විපාකය තමයි එයාට මේ විදිහට ලෝකේ හම්බ වෙන්නේ. තමා තුළම සංඥා ඉදිරියෙන් සුද්ධ වෙනවා කියන තැනකින් හම්බ වෙන්න ගන්නවා. ඒක තමයි එයාගේ විපාකය. ඒ විපාකයට දුරු වෙලා තියෙන ලෝකෙ. එහෙනම් ලෝකෝත්තරයි. ඔය වගේ සිද්ධියක් මේකේ තියෙනවා. එහෙම නැතුව අපි කියමු මේ මට්ටමේ රූප මේ මට්ටමට දකිද්දී නම් රාග දේශ මොහ ඇති උනේ. මේ මට්ටමට දකිද්දී නම් රාග දේශ මොහ ඇති උනේ. මේ මට්ටමේ දැකීම තියාගෙන රාග දේශ මොහ නැති කරන්න පුළුවන්ද? අපිට මේ මට්ටමේ රූපයක් පෙනෙද්දී නම් රාගයක් හෝ ද්වේෂයක් ඇති වෙනවා. ඔය පෙනෙන මට්ටම ඔහොමම තියෙද්දී රාග ද්වේෂ දෙක නැති කරන්න බෑ. පෙනෙන මට්ටම වෙනස් නොවි අනිත්‍යයි කියලා වචන කිව්වට නැතිෙන්නේ. එහෙම අනිත්‍ය රූපයේ එක්ෂණික වේගින් අනිත්‍ය වෙද්දිත් මට මේ මට්ටමට කියලා සිදුවේවි. රූපය ඇති බව. ඒරමේ. එහෙනම් මේ තේන සිද්ධිය වෙනස් වුණොත් තමයි තේන සිද්ධිය වෙනස් වුණොත් තමයි මට මේ කෙලෙස් නැති වෙන්නේ. කියන්නේ සම්මා දිට්ඨිය මතයි කෙලෙස් ටික නැති වෙන්නේ. මම අරන් මේ මාතෘකාවට දවල් මතක් කළේ දැන් අපි කිව්වොත් දැන් යමක අනිත්‍ය මෙහෙම කතා කළාට වැඩක්. අර අපි කතා කරන්නේ දැන් සීතකරණේ දුර අරිනකොටම බල්බෙක පත්තු වෙනව නම් ඇරලා තියනකොටම බල්බෙක පත්තු වෙලා තියනව නම් වහනකොටම නිවෙනවා. නමුත් දොර අරින්ද පෙර බල්බෙකේ තිබුණු තත්ත්වයක් අපි දන්නේ නැත්තම් නුවණ නැත්තම් දොර වැහුවට පස්සේ තියෙන තත්ත්වයක් දැක්කේ නැත්තම් නුවණ නැත්තම් ඒ දෙපැත දන්නේ. දොර අරිනකොටම ඕන බල්බ් එක පත්තු වෙන නිසා අපිට ඒක පේන්නේ නැහැ. දොර ඇරීමයි බල්බ් එක පත්තු වීම දෙක එකට නිසා පේන්නේ. දැන් දොර ඇරගෙන පිටට ආලෝකය තියෙනවා. තේරෙනවද? ආලෝකය තියෙනවා. දොර වැහිමයි බල්බ් එක නිවීමයි දෙක එකට වෙන නිසා පේන්නේ. දැන් ඇතිවීමයි නැතිවීමයි දෙක පේන්නේ. මැද විතරක් අපිට අහුවෙනවා. නුව අර දෙක නොදන්න කෙනෙක් වුණොත් මැද විතරයි අපිට අහුවෙන්නේ ආලෝකය තියෙනවා කියන තැනට. ඔන්න සීතකරණේ බලනකොට ආලෝකය තියෙනවා. පැත්තකට ගියාම දැකපු දේ විතරයි සීකරන්න පුළුවන්. නොදන්න හම්බ නොවිච්ච දේ සීකරන්න පුළුවන්ද? බෑ. පැත්තකට ගියාම එයාට සීකරන්න පුළුවන් මොකද්ද? සීතකරණේ ආලෝකය ඇති බව විතරයි සීකරන්න පුළුවන්. සීකරන්න. හා හොඳයි තියෙනවද බලමු එහෙනම් කියලා හරි බලන්න ඇවිල්ලා දොර අරිනකොටම මේ තියෙන්නේ තමන්ගේ දෘෂ්ටියම අපව තහවුරු වෙනවා. දැන් ඔය මට්ටමේ නිත්‍යතාවය ගිහිල්ලා නිත්‍යතාවය තුල ආලෝකයට තණ්හාවක් ඇති වුණොත් සීතකරණ අරගෙන ආලෝකය දිහා බලාගෙන මේ ආලෝකකින් තප්පරයට හැසවතාවක් නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නේද කිය කියා හිතුවට දෙන්න තියෙන ටික ඔක්කොම වෙලා ඇයි දැන් ආලෝකය තියෙනවා කියන එකේ නැති බවක් මේ බලන්න. දැන් ආලෝකේ සැබෑවටම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා නෙමෙයි දකින්නේ. තියෙන ආලෝකය නිවි නැවිපත් වෙනවා දැන් වෙලා තියෙනවා. එයාට සීතකරණේ ඇරියත් ආලෝකේ තියෙනවා, පැත්තකට ගියත් ආලෝකේ තියෙනවා. දැන් තියෙන ආලෝකය තප්පරේට හැටවතාවක් නිවෙනවා කියලා අනිත්‍ය මෙනෙහි කළාට තණ්හාව කියන එක නැති වෙනවා. කොහොම සිද්ධියක් වෙද්දි නේද මේ ආලෝකයට තණ්හාව ඇති වෙලා තියෙන්නේ? එහෙනම් ඒ සිද්ධිය බැලුවා කියලා තණ්හාව නැති වෙනවද? නැති වෙන්නේ. එයා යම් කලක දැක්කොත් මේ දොර එතකොට නුවණින්මයි දකින්න වෙන්නේ. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝ හි නුවණත් විසින් තමා තුලම දකින්න වෙනවා. දොර අරපු නිසාමයි එහෙනම් බලදකපත් වෙලා තියෙන්නේ. දොර ඇරලා තියෙනකමපත් වෙලා තියෙනවා. දොර වහපු ගමන්ම නැති වෙනවා නේද? කියලා දැක්කොත් අන්න දකිනවා ආලෝකයේ කියන කනිත්‍යය සංකතයි පටිච්චසමුප්පන්න හේතුගේ නටකන හේතු නැති වෙන නැති වෙන. දැන් ඕක ඇතුලේ සප්රේක 60%ක්වත් නිවිනී පවතින එහෙම එකක්වත් කතා කරන්නේ නැහැ. තේරෙනවද? උපචේ රූපයගේම Nirodhi දකින්නවා. සංතති රූපයගේ Nirodhi දැක්කට හරියන්නේ නැහැ. උපචේ රූපය කියලා කියන්නේ දොර සීතකරණේ ඇරීමත් එක්කම ආලෝකයේ ඉපැද්මක් වෙයි නම් මේක තමයි උපචේ. ඊට පස්සේ ඒ තුල තප්පරයට 60 වතාවක් ලයිට් එක නිවෙනවා. පත් වෙන වෙන්න පුළුවන්. ඇති වෙනව නැති වෙනව වෙන්න පුළුවන්. සම්පතියක් තියෙනවා. ඊට පස්සේ මේ සීතකරණ වහනකොටම නැති වෙනවා. උපචේම හින්දේ. තේරෙනවද? එතකොට අපි එතනින් නැතුව සංතතියෙන් විතර බැලුවා කියලා උපචයෙන් අපේ මනසේ නිදිලා නැහැ. යමක් මුලින්ම හටගන්න රූපයට කියන උපචය කියලා. ඒ වගේ දැන් අපි කරන්නේ ඇහැ කියන රූපිනේ චක්කුඤ්ඤා මේ සීතකරණ දොර හැරියා වගේ ඇහැ රූප චක්කුඤ්ඤා කියන තුන් දෙනා නිසාම ඔන්න යම් වස්තුවක් පෙනෙනවා නම් මේ හේතු දෙක තියෙනකම්ම තියෙනවා නම් මේ හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. දැන් මේ සිත ඉපදීමත් මේ ධර්මයන් පෙනීමත් එකට වෙන්නේ ඒ හින්දා අපි දන්නේ. ඒ හිතට ඒ හිත අහුවෙන්නේ නැහැ. හිත පවතිනකම් මේ සිතක මේ වගේ සංඥා යෙදිලා තියෙනවා. හිත නිරුද්ධ වෙනකොටම හිතේ යෙදෙන සංඥාත් නිරුද්ධ වෙනවා. නමුත් මේ දෙකත් අහුවෙන්නේ නැතුව පැත්තකට ගිහිල්ලා අපිට සිහි කරන්න වෙන්නේ මැද ටික තමයි. දැකපු සිද්ධියමයි අපිට අපව සිහි කරන්න වෙන්නේ. තේරෙනවද? එතකොට දැකපු දෙයම තියෙනවා කියලා හිතාගන්න. ආයෙත් බලන් දෙනකොට ආයෙත් අර සීත කරන දොර ඇරියා වගේ ආයෙත් හේතු කැවිලා ආයෙත් පහල. නුවණටම දත යුතුයි මේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා. එහෙමනම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව යනවා කියලා දකින්න නම් සීත කරන දොර අරින්න කලින්ම දැන් නිදිලා තියෙන එකේ නුවණ තියෙනවා. දොර යහුවට පස්සේ නිදිලා තියෙන කියන එක මේ නිරිච්ඡයකට තිබු හිත තැබුවොත් විතරයි සංකතයේ ඇති වෙන එක නැති වෙන එක පේන්නේ. සංකතය තුල ඉඳගෙන සංකතය ඇති වෙනව නැති වෙනව කියලා පේන්නේ. අසංකතයේ හිත තබපු කෙනාටයි සංකත ධර්මිය අනිත්‍යයි කියන්නේ. ඒ කියන්නේ මේ හේතු ටික නිරුද්ධ වෙනකොට දකුතුදී ඉතුරු නැතුවම නිරුද්ධයි කියන නුවණක් තිබුණොත් තමයි එයාට පෙර නොතිබීමයි මේ පේන දේ වෙන්නේ කියන නුවණින්. මේ ඒ කියන්නේ අපි ඒ වස්තුවක් දෙයක් දකින්න යනකොටත් යන්න කලම නුවණින් දැනගෙන තියෙන්න ඕනේ එහෙම දෙයක් නෑ දැන්. අනාගතේ තාම ඉපදිලා නෑ. දැන් අපි යන්නේ උපන්න අනාගතයකට නේ. අනාගතය තියෙන හින්දායි අපි යන්නේ ලෝකෙ කියන්නේ. අනාගතය තියෙනවා කියලා කියන වෙන මොකුත් නෙමෙයි. අපිට ගිහිල්ලා බලන්න පුළුවන් විදිහේ ලිඳක් දැම්මම හැදිලා තියෙන්නේ. හැදිලා තියෙන ලිඳට යන්නේ. හැදිලා කලින් භවය හදාගෙන මේ අපි ජීවත් වෙන්නේ. මෙතන ඉඳ ධර්මොත් යන්න දැන් තියාගෙන මේ ඉන්නේ. නමුත් හැදිලා නැත්තම් අනාගතේ තව ඉපදිලා නැහැ කියන්නේ. එහෙනම් එහෙම දැනුමක් අපිට තියෙන්න බෑනේ. එහෙම වුණොත් අනාගතයේ නූපන්න කෙනෙක් වුණොත් තමයි වර්තමානයේ පෙර නොතිබීම වෙන්නේ. අතීතයේ නිරුද්ධ වෙච්ච කෙනෙකුටයි වර්තමානයේ පෙර නොතිබීම වෙන්නේ. නොතිබීම හතගෙන ඉතුරු නැතුම් නැති වෙනවා වෙයි. අතීතයේ තියෙන අනාගතයේ තියෙන හැමෝටම හම්බෙච්ච දේ හම්බෙයි. ඒ කියන්නේ අසංකතයටම නිවන තියෙන කෙනෙකු මේ නුවණ තියෙන කෙනෙකුටයි සංකතය කියලා සංකතයි කියන එකේ තේරුම දෙන්නේ. ඒක බුදුජානක දේශනා කරන්නේ 13 ගෙන් දක්ෂ වෙනවනම් මොකද්ද? සංකත ධාතුවට අසංකත ධාතුවත් දෙක දන්නවනේ. මේ කොමනකින් 13 ගෙන් දක්ෂ වික්ෂය කියන සුදුසු. සංකත ධාතුව දක්ින්න අසංකතය දක්ින්න අසංකතය දක්ින්න සංකතය. විදිහට. කතාව කරන්නේ තියෙන ඒකත් තිබුණ කතියේ. පොලිටික තමයි දැන් ඉතින් දැන් මම හිතුනේ ඇහැ නැහැ රූප නැහැ චක්කු විඥානේ නැහැ කියලා මම හැමදාම අර මාර්ගයට තබලා කියන හින්දායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් විපාකේ ඉඳලා කියන්නේ විදර්ශනා ඥානේ ඉඳලා තියාගෙන ගියෝ අපිට. අපි ඉන්න තැන ඉඳලා ගත්තොත් අපිට හම් වෙන්නේ ඇහැ රූප චක්කු විඥාන මේ ටික. ඒ හේතු ගැන තමයි මෙහෙම සංඥාවක් මෙහෙම විපාකයක් අපිට පහළ වෙන්නේ. මේ ටික පිළිසිඳ දකින්න ගියෝ. දැන් මේ වෙනදට ඇහැ හැදිච්ච දහමක් නැති කාලේ කෙවුණු දර්ශනයමයි දැන් මේ පේන්නේ. ওই විදිය හොම් මිතුරු කළ හරියන්නේ නැහැ. එහෙනම් මෙහෙම කෙවුණු රූපේ පිළිසිඳ දකින්න ගියොත් මම වෙනදට කෙවුණු වර්ණ රූපේ කීපේ තර පිළිසිඳ දකින්න ගියොත් මට හම්බ වෙනවා හිස්සුවක් හැටියට. ශුන්‍ය වූවක් හැටියට. හර නැත්තක් හැටියට. වෙන පිටක් හැටියට. හම්බ වෙන රූපේ කියන්නේ රූපේ කියපේකේ කාර්යයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණාම වෙන්නේ මේ නුවරට ඒ නිසාම ඒ රූපේ නිසාම උපන්න දේ ආපහු මෙහාට බැසගන්න බැහැ. ඒක සිද්ධියයි වෙන්නේ. දැන් මෙහෙම අපි කලු හැටියට කිව්වෝ මේ විදිහටම අපිට පේන මේ රූපේ උදව් කරගෙන පේන මේ සතහනට අපි සංකල්ප බලන්නත් දෙන මොමස් දෙේ නහර කැටෙන්න දෙන්නේ කියලා. ඒකද මේ සතහන සිහිකල මේකට බහිඳ යන එකට තියෙන්නේ මේ ටිකනේ අහුවෙන්නේ නේද කියන වගේ දැනගෙන නතර වෙනවා. ඈ වදුරු හිතන්න එපා කිව්වේ බලන විදිහට අදියට දෙන්නේ. හරිද? ඔන්න ඒක ඒ ටිකෙන් කිව්වේ රූපය දර්ශනයකින්වත් භවනාකින්වත් පහ කල යුත්තක් හෝ පහදා බුදුවේ හේතුවත් රූපය නේව ආචය ගාමීන අපචේත. ආචය කියන්නේ මොකද අපචේත? ආචය කියන්නේ නා ආචය කියන්නේ අපචේත කියන රස්ත ආචය කියන්නේ රස්නෝ අපචේත නේ වාචේ ගායන අපචේත රූපේ කර්ම රැස් කරන පැත්තටවත් කර්ම අස් කරන පැත්තටවත් දෙකෙන් එකකටවත් අයිති නැහැ. රූපේ ලෝකේ ඇති කරන පැත්තටවත් නිවන ඇති කරන පැත්තටවත් දෙකෙන් එකකටවත් අයිති නැහැ. ඒ දෙකෙන්ම කරන්නේ හිතින්. හරිද? හිතේ කියන එක සසරට යන ධර්මයකුත් නෙමෙයි ආශ්‍රය ගන්නෙ නා අපචේ ගන්න. නිවනට යන ධර්මයකුත් නෙමෙයි. සසර සහ නිවන කියන දෙකයි ආශ්‍රය අපචේ කියන්නේ. සසරට යන ධර්මයකුත් නෙමෙයි නිවනට යන ධර්මයකුත් නෙමෙයි. රූපේ. නේවසේක නාසේක. රූපේ කියලා කියන්නේ ශේක කෙනෙකුත් නෙමෙයි. ශේක දර්ශනයටයි තියෙකුත් නෙමෙයි. අශේක කියන්නේ රහතන් වහන්සේලාගේ දර්ශනයටයි තියෙකුත් නෙමෙයි. රූපේ කියන එක හැම වෙලාවෙම ආйти මේ ශේක නාසේ. ශේකත් නෙමෙයි අශේකත් නෙමෙයි. ශේකත් අශේකත් නෝන්නේ කවුද? ඈ? ශේක කියලා කියන්නේ කාටද? සෝවා මාර්ගයෙන් උඩ අරිහත් මාර්ගයෙන් පාත් සත්‍ය ශේක කෙනාට ශේක කියනවා. රහතන් වහන්සේට අශේක. රූපේ ශේකවත් අශේකවත් නෙමෙයි. රූපේ කියන එක ශේක කෙනාවත් අශේක කෙනාවත් පරිහරණය වෙනවෝ පරිහරණය කරනවෝ. රූපේ කියන කැම වෙලෙම නේව ශේකනාශේක කියනකොට කුහුදුන් කුප්පිට. හරිද? රූපේ. ඊට පස්සේ ආශේ. රූපේ හැම වෙලෙම පරිත්තයි. අර්ථේ බොහොම ටිකයි. ඒ අර්ථ වශයෙන් උත් පරිත්තයි. ඒ වගේම භූම වශයෙන් උත් පරිත්තයි. විපාක වශයෙන් උත් පරිත්තයි. පරිත්තයි කියන්නේ බොහොම කෙටි. ඒ ටිකයි වටිනාකමක්. රූපේ කාමවචර. රූපේ කාමවචරයි. න රූපවචර. රූපවචර නෑ. න අරූපවචර. අරූපවචර නෑ. පරියාපන්න රූපේ පරියාපන්න භවයානුව ගියා වූ සතරානුව ගියා වූ ධර්ම නො අපරියාපන්න ලෝකෝත්තර එහෙම නෙමෙයි අනියත හැම විදිහෙම අනියතයි නීතියක් නෑ රූපේ අනියතයි අනියයි නිවනට පමුණුවන ධර්මයකුත් නෙමෙයි රූපේ. රූපේ කියන්නේ කවදාවත් නිවනට පමුණුවන ධර්මයක් නෙමෙයි. උප්පන්න කෙහි විඥානෙහි විඤ්ඤාය. උප්පන්නා වූ හයාකාර වූ විඥානෙම දතේති. රූපේ චක්කු විඥානෙන්, සබ්දේ සෝත විඥානෙන්, ගාහනේ ගන්ධේ ගාහන විඥානෙන්, රසේ ජීවා විඥානෙන්, කාය විඥානෙන්, කාය පොට්ටබ්බේ කාය විඥානෙන් ධර්මාරමණ මනෝවිඥානෙම අනිත්‍ය නිතරම කැදෙන දැනෙන පළු දින සුඛානිත්‍ය ජරා භූත යැපෙනවා හැම වෙලෙම යැපෙනවා නැත්නම් දිවන ස්වභාවයෙන් විත්යි දිවන බව විද්ධිමාන වෙන රූපේ පහන්නේ හරිද ඒවන් ඒක විදින රූපස්කන්ධෙ නිසේ රූපස්කන්ධේ එක ආකාරය ඔය කියපු හැම රූපයක්ම ඒ කාන්තෙන් මේ ලක්ෂණ ටික තියෙනවා. මේ කාත් ඔය රූපය තුළ මේ කියපු ලක්ෂණ ටික ඔක්කොම ඒ කාන්තෙන් තියෙනවා රූපය. තේරෙන්නේ? මම මේ ටික ඕනම් වචන ටික කියගෙන යන්නම්. හැම රූපයක්ම න හේතු. හේතු නෙවෙයි අහේතුකයි හේතු විපෝත්තයි සප්පච්චයයි. පච්චය සහිතයි සංකතයි ඒක රූපී යන ගණය දෙනවා ලෝකේ. සාසවයි සංයෝජනීයයි ග්‍රන්ථනීයයි ඕගනීයයි යෝගනීයයි නීවරණීයයි පරාමත්තයි පරාමත්තං උපාදානීයං සංකලේශිකං අව්‍යාකතං අනාරමණං අචේතිකං චිත්ත විපෝත්තං නේව විපාකන විපාක ධම්මං අසංකලිත සංකලේශිකං න සවිතක්ක සවිචාරං න අවිතක්ක විචාරමත්තං අවිතක්ක අවිචාරයි න පීති සහගතයි න සුඛ සහගතයි න උපේක්ෂා සහගතයි නේව දර්ශනේන න භාවනා පහතබ්බ නේව දර්ශනේන න භාවනා පහතබ්බ හේතුක නේව ආචේක න අපචේක හරිද නේවසේක නාසේක පරිත්ත කාමවචර න රූපවචර න අරූපවචර පරියාපන්න න අපරියාපන්න නි අනියත අනියානිකං උප්පන්නං චෛ විඥානේහි විඤ්ඤාය උප්පන්නා වූ සයාකාර විඥානෙන් දතේතු අනිච්චයි ජරා භූතයි ඒවම ඒක විදින රූපක මෙසේ රූපා සංදේ එකාකාරයෙන් නිවිතයි ඊට පස්සේ තියෙන්නේ රූපයේ දෙආකාරයෙන් දෙආකාරයෙන් දෙක කොහොම 10 ට 11 ටකට තියෙන්නේ හරි එතකොට ඒක හොඳට බලාගන්න මතක තියාගන්න. සේවං රූපං සේවං රූපේන රූප කස්සකම නැහැ. මොකද ඉලක්කුවන් කස්සකම.